අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
රුහුණු ගුරු ගෙදර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ ආදරණීය දුවදරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික සත්කාර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුව වෙනුවෙන් මං අද දවසේ තෝරගෙන තියෙනවා ඉතිහාසය 10 ශ්‍රේණී 8 වන පාඩම වන මහනුවර රාජධානිය යන පාඩම යටතේ එහි අවසාන කොටස වෙන මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු සහ සමාජ සංවිධානය පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මීට ඉහතදී අපිවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉඳපු මගේ ආදරණීය දරුව දන්නවා. මේ පාඩම යටතේ අපි මහනුවර රාජධානියේ ආරම්භය සහ වර්ධනය, විමල ධර්මසූරිය රාජ සමය, සෙනරත් රාජ සමය සහ දෙවන රාජසිංහ රාජ සමය, ඒ වගේම තවත් වැඩසටහනකදී අපි සිංහල රාජවංශයේ අවසානය සහ නායකර් රාජවංශය පිළිබඳව සාකච්ඡා කළා. මීට ඉහත වැඩසටහනේදී මගේ ආදරණීය දරුවොත් එක්ක මම මහනුවර රාජධානියේ පරිපාලන සංවිධානය පිළිබඳව සාකච්ඡා කරා. යනුව මගේ ආදරණීය දරුවොත් එක්ක මහනුවර රාජධානිය යන පාඩමේ දිගුවක් විදියට අද දවසේ මම තෝරගෙන තියෙනවා අපි වහගෙන ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මගේ ආදරණීය දරුව වෙනුවෙන් සාකච්ඡා කරන්න මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු සහ සමාජ සංවිධානය පිළිබඳව. යනුව මගේ ආදරණීය දරුව වෙනුවෙන් මං අද සාකච්ඡා කරනවා මුලින්ම මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු කොහොමද සිද්ධ වුණේ. එහෙම නැත්නම් මහනුවර රාජධානියේ මොන වගේ ආර්ථික තත්ත්වයක්ද තිබුණේ. ඒ ආර්ථික තත්ත්වයේ තිබිච්ච ලක්ෂණ මොනවද? ආදි වශයෙන් මම අද දවසේ ඔබත් එක්ක මුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය දරුවනේ, මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු පිළිබඳව සාකච්ඡා කරද්දී ආර්ථික කටයුතු වල ප්‍රධානම ලක්ෂණය තමයි මගේ ආදරණීය දරුවනේ පරිභෝජනය පදනම් කරගත්ත ආර්ථික රටාවක් තමයි ක්‍රියාත්මක වුණේ. වෙනද වගේ අද වගේ විශේෂයෙන්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමත්, විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන සිදුවීමක්, එහෙම දෙයක් අපිට මහනුවර රාජධානී ආර්ථික කටයුතු ඇතුළු පුතේ දක්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මේ ආර්ථික රටාවර කලින් කිව්වාගේ මාගේ ආදරණීය දරුවනේ පරිභෝජනය වෙනුවෙන්, මිනිස්සුන්ගේ පරිභෝජනය වෙනුවෙන්ම සකස් වෙච්ච ආර්ථික රටාවක් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ ආර්ථික රටාව ඇතුලේ ප්‍රධානත්වයේ හිමි වුණේ මගේ ආදරණීය දරුවනේ කෘෂිකර්මාන්තයට. මහනුවර රාජධානිය ඇතුලේ අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්නට ලැබෙන්නේ මගේ ආදරණීය දරුවනේ කෘෂිකර්මාන්තය පදනම් කරගත්ත ආර්ථික රටාවක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් මහනුවර රාජධානී ඇතුළේ තිබුණේ ඉතාමත්ම ස්වයංපෝෂිත ආර්ථික රටාවක් කියලත් අපිට කියන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. විශේෂයෙන්ම වගේ ආදරණීය දරුවනේ, කලින් කිව්වාගේ පරිභෝජනය වෙනුවෙන් පමණක් සැකසුණු කෘෂිකාර්මික ආර්ථික රටාවක් තමයි මහනුවර රාජධානිය ඇතුළේ අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මගේ ආදරණීය දරුවනේ, කලින්නම් අපි කියලා තියෙන්නේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන තැනක් හිමි වුණේ වීගොවි තැනට කියලා. මහනුවර රාජධානිය වෙනකොට පුතේ මේකේ පොඩි වෙනසක් වෙනවා. මොකද මහනුවර රාජධානිය කියලා කියන්නේ කඳු බහුල රාජධානිය. ඒ නිසා වීගොවි තැනට සුදුසු බිම් මහනුවර රාජධානිය තුල තියෙන්නේ ඉතාමත්ම සීමිතව. හැබැයි මගේ ආදරණීය දරුව මතක තබා ගන්න ඕන, මහනුවර රාජධානිය ඇතුළෙත් වීගොවි තැන ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුණා. අපි දන්නවා කෘෂිකර්මාන්තයේ එදා මහනුවර රාජධානිය ඇතුළේ සිද්ධ වුණේ. අදටත් ඔබට මහනුවර රාජධානිය පැත්තට යනකොට බලා ගන්න පුළුවන් හෙල් මලු ක්‍රමේට. ප්‍රධාන වශයෙන්ම හෙල් මලු ක්‍රමේට තමයි වීගොවි තැන සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හෙල් මලු ක්‍රමය යටතේත් මගේ ආදරණීය දරුවනේ යම් ආකාරයකට විශාල ප්‍රදේශයක වීගොවි තැන පැතිර ගිහිල්ලා තියෙනවා. හැබැයි වෙනත් රාජධානි වගේ නම් නෙමේ, මහනුවර රාජධානී උස් බිම් කඳුකර බිම් බහුලව පිහිටලා තියෙන නිසා වීගොවි තැන යම් ආකාරයකට අඩුවෙන් සිද්ධ වීමක් මහනුවර රාජධානිය ඇතුලේ අපිට දැක ගන්නට පුළුවන්කමක් තියෙනවා. මහනුවර රාජධානිය ඇතුලේ පුතේ වීගොවි තැනටත් වඩා ප්‍රධාන වශයෙන්ම අවධානයක් යොමු කළා තිබුණේ, එහෙම නැත්නම් වැඩි අවධානයක් දීලා තිබුණේ හේන්ගොවි තැනට. උඩරට රාජ්‍යයේ වැඩි භූමි ප්‍රමාණයක් එදා වෙන් වෙලා තිබුණේ හේන්ගොවි තැන වෙනුවෙන්. දැන් අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙනිය ඒ වගේ රාජ්‍ය සමයක් ගත්තොත් වැඩි ප්‍රසිද්ධ වුණේ හේන්ගොවි තැනට වඩා වීගොවි තැන. හැබැයි මහනුවර රාජ්‍ය සමය වෙනකොට ඒක පොඩ්ඩක් මාරු වෙනවා. වීගොවි තැනට වඩා සිද්ධ වුණේ හේන්ගොවි තැන. මොකද ඊට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මහනුවර රාජධානියේ පිහිටීම. ඒ නිසා උස් බිම් කඳු බිම් මේවා පිහිටපු නිසා වීගොවි තැන අතිශය බහුලව සිද්ධ වුණේ නැහැ. වැඩිපුර සිද්ධ වුණේ හේන්ගොවි තැන. එතකොට මං අර කලින් කිව්වා වගේ හේන්ගොවි තැනට වැඩි ඉඩකඩක් වැඩි ඉඩ ප්‍රස්තාවක් ලැබුණා. හේන්ගොවි තැනේදී වගා කළ භෝග මොනවද අපි හඳුන ගන්නට ඕන. විශේෂයෙන්ම මගේ ආදරණීය දරුවනේ, කුරක්කන්, අමු, මෙනේරි, ඉරිඟු වගේ ධාන්‍ය වර්ග, ඒ වගේම අල වර්ග, විශේෂයෙන්ම කටුවල, බතල වගේ අල වර්ග මහනුවර රාජධානී හේන්ගොවි තැන ඇතුලේ වගා කළා තියෙනවා. මහනුවර රාජධානී කෘෂිකාර්මික ආර්ථික කටයුතු පිළිබඳව සාකච්ඡා කරද්දී ගෙවතු වගාවටත් ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ගෙවතු ආශ්‍රිතව කොස්, දෙල්, ගම්මිරිස්, සාදික්කා, කරදමුංගු, පුවක් ඒ වගේම ඇතැම් එළවරු වර්ග, උඩරට දේශගුණයට, උඩරට පර්ශාපතනයට උචිත වන එළවලු වර්ගත්, උඩරට ගෙවතු වගාව ඇතුළි මගේ ආදරණීය දරුවනේ වගා කරලා තියෙනවා. මේ ආකාරයට උඩරට රාජධානිය ඇතුළේ කුෂ්කර්මාන්තය යම් ආකාරයකට තාමත් දියුණු මට්ටමින් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේට ඉහත තිබුණු රාජධානි වලට වඩා, රාජධානි යුගයන් වලට වඩා මහනුවර රාජධානියේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල යම් වෙනසක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වෙනස තමයි මගේ ආදරණීය දරුවනේ වීගොවිතැනට ලැබුණු ප්‍රමුඛස්ථානයට වඩා මහනුවර රාජධානිය ඇතුලේ හේන් ගොවිතැනට තමයි වැඩි ඉඩ ප්‍රස්තාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ අපි බලන්නට ඕන කෘෂිකර්මාන්තයට අමතරව මහනුවර රාජධානී ඇතුලේ වෙනත් ආර්ථික කටයුතු සිද්ධ වුණාද? සිද්ධ වුණා නම් ඒ මොනවද? ඔව් මගේ ආදරණීය දරුවනේ, මහනුවර රාජධානී ඇතුලේ වෙනත් ආර්ථික කටයුතු සිද්ධ වුණා. නිදසුණක් විදියට කර්මාන්ත කීපයක් මහනුවර රාජධානිය ඇතුලේ ප්‍රචලිතව ව්‍යාප්ත වෙලා තියෙනවා. නිදසුණක් විදියට යකඩ කර්මාන්තය, දැව කර්මාන්තය, ලෝහ කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය වගේ කර්මාන්ත මහනුවර රාජධානිය ඇතුලේ ආත්ම දියුණු තත්ත්වයකට පත් වෙලා තිබිලා තියෙනවා. මිට අමතරව මගේ ආදරණීය දරුවනේ, මහනුවර රාජධානි යුගයේ ආර්ථික කටයුතු ඇතුලේ, ආර්ථික කටයුතු ඇතුලේ සත්ව පාලනයත් ඉතාමත්ම ප්‍රචලිතව සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආහාර සඳහා අවශ්‍ය කරන කිරි ආදිය ලබා ගන්න ගවයන්, එවැගේම එළුවන් වගේ සත්තු මහනුවර රාජධානිය ඇතුලේ ආර්ථික කටයුතු වලදී ඇති කරලා තියෙනවා. මේ ආකාරයට මගේ ආදරණීය දරුවොත් එක්ක මං දැන් කතා කරා මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු කොහොමද සිද්ධ වුනේ. අපි කිව්වා පරිභෝජනය පදනම් කරගත් ආර්ථික රටාවක් තිබුණා. ප්‍රචලිතව ක්‍රියාත්මක වුණේ කුෂි ආර්ථික රටාව. කුෂි ආර්ථික රටාවේ වීගොවිතැනට වඩා ප්‍රමුඛස්ථානය ලැබුණේ හේන්ගොවිතැනට. හේන්ගොවිතැනේදී වගා කරපු භෝගමනවද, වීගොවිතැන කොහොමද සිද්ධ වුණේ, ඊට අමතරව ගෙවතු වගාව කොහොමද සිද්ධ වුණේ, ගෙවතු වගාවේදී වගා කරපු භෝගමනවද, මහනුවර රාජධානිය ඇතුලේ තිබුණු කර්මාන්ත මොනවද, ඒ වගේම සත්ව පාලනය කොහොමද සිද්ධ වුණේ আদি වශයෙන් මගේ ආදරණීය දරුවොත් එක්ක මම දැන් සාකච්ඡා කරලා ඉවර කරා මහනුවර රාජධානී ආර්ථික කටයුතු පිළිබඳව. අපි මේ පාඩමේ අවසාන කොටසට යනවා මගේ ආදරණීය දරුවනේ. මහනුවර රාජධානියේ සමාජ සංවිධානය කොහොමද සිද්ධ වුණේ? එහෙම නැත්නම් සමාජ කටයුතු කොහොමද සිද්ධ වුනේ? සමාජ කටයුතු පිළිබඳව කතා කරද්දී පුතේ, මහනුවර රාජධානියේ සමාජයේ ප්‍රමුඛයා වුනේ, සමාජයේ කේන්ද්‍රත්වයේ හිමි වුනේ රජතුමාට. රජතුමා තමයි ඉහළම පුරවැසියා විදියට සැලකුණේ. මහනුවර රාජධානියේ ඉඩම්වල උරුමකාරයා රජතුමා බව එදා ඉඳලා පිළිගැනීමක් තිබුණා මගේ ආදරණීය දරුවනේ. මහනුවර රාජධානියේ ඉඩම් පිළිබඳව කතා කරද්දී ඉඩම් අයිතිය සහ භුක්තිය පදනම් කරගෙන කොටස් කීපයකට බෙදිලා තියෙනවා. ඔබට මේවා බහුවරණවලට මගේ ආදරණීය දරුවනේ ගොඩාක්ම වැදගත්වෙන්නට පුළුවන්. එ අනුව පළමුවෙනුවම ගබඩාගම්. ගබඩාගම් කියල කිව මගේ ආදරණය දරුවනේ රජවාසල ප්‍රයෝජනය සඳහාවෙන් වූ ඉඩම්. ඒවගේම නින්දගම්. නින්දගම් කියල කිව මගේ ආදරණය දරුවනේ රජවාසලට රජුට සේවය කරපු රදල ප්‍රධානීන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට ලැබිච්ච ඉඩම් අපි කියනවා නින්දගම් කියලා. ඊළඟ එක විහාරගම්. විහාරගම් කියල කිව මගේ ආදරණීය දරුවනේ විහාර සතු ඉඩම්. විහාරවලට විවිධ අය පූජා කරපු ඉඩම් අපි කියනවා විහාරගම් කියලා. එවගේම දේවාලගම්. දේවාලගම් කිව්ව මගේ ආදරණීය දරුවනේ දේවාල වෙනුවෙන් පූජා කරපු දේවාල සතු ඉඩම්. එවගේම පරවේනිගම්. මේවා නින්දගම කියලත් කියනවා. පරවේනිගම කියල කියන්නේ මගේ ආදරණීය දරුවනේ ගම්වැසියන් පරම්පරාගතව පරම්පරාවෙන් පරම්පරාවට ගම්වැසියෝ භුක්ති විඳමින් ආපු ඉඩම් අපි කියනවා පරවේනි ගම ඉඩම් කියලා. මේ ඉඩම් භුක්ති හා සම්බන්ධ තවත් වැදගත් කාරණාවක් මගේ ආදරණීය දරුවන්ට මතක් කරන්නට ඕන. විශේෂයෙන්ම රටවැසියෝ තමන්ට අයිති ඉඩම් භුක්තිය වෙනුවෙන් යම්කිසි සේවාවක් හෝ නියමිත භාණ්ඩ ප්‍රමාණයක් රජුට සපයන්න බැඳිලා හිටියා. මේක ඔබ හොඳින් මතක තබා ගන්න ඕන කාරණාවක්. ඒක හැඳින්නුවා මගේ ආදරණීය දරුවා දන්නවා රාජකාරී ක්‍රමය කියලා. තමන්ගේ ඉඩම් භුක්තිය වෙනුවෙන් යම් සේවාවක් රජුට කරන්න ඕනේ. එහෙම නැත්නම් යම් භාණ්ඩ ප්‍රමාණයක් රජුට රජවාසලට සපයන්නට ඕනේ. අපි මේ ක්‍රමයේ හැඳින්නුවා මගේ ආදරණීය දරුවනේ රාජකාරී ක්‍රමය කියලා. මහනුවර රාජධානී සමාජයත් එක්ක බැඳිච්ච ඉඩම් භුක්තිය පිළිබඳව මගේ ආදරණීය දරුවොත් එක්ක මම දැන් සාකච්ඡා කරලා ඉවර කරා. මහනුවර රාජධානියේ සමාජය ගැන කතා කරද්දි මගේ ආදරණීය දරුවනේ සමස්තයක් විදියට සැලකුවට පස්සේ ග්‍රාමීය සමාජ ක්‍රමයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අද වගේ නාගරික සමාජ ක්‍රමයක් එදා මහනුවර රාජධානිය ඇතුලේ අපට දැක ගන්නට ලැබුණේ නැහැ. සෑම ගමක්ම පාහේ අතිශය ස්වයංපෝෂිත වීමත් මගේ ආදරණීය දරුවනේ විශේෂ ලක්ෂණයක් විදියට අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. අනෙක් අතට මගේ ආදරණීය දරුවනේ සමාජ සම්බන්ධතා සියල්ලම පාහේ කුල ක්‍රමය මත පදනම් වුණා. සමාජ සම්බන්ධතා සියල්ලම පාහේ කුල ක්‍රමය මත පදනම් වීමක් අපිට මහනුවර රාජධානිය තුලේ දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ආවාහ විවාහ කටයුතු සිද්ධ කිරීමේදී මේ කුලය පිළිබඳව කුල ක්‍රමය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙච්ච ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. මහනුවර රාජධානියේ විවාහ ක්‍රම පිළිබඳව කතා කරද්දී දීඝ විවාහය, භින්න විවාහය, එකගෙයි කෑම වගේ විවාහ ක්‍රම කීපයක්. දීඝ විවාහය, භින්න විවාහය, එකගෙයි කෑම වගේ විවාහ ක්‍රම කීපයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ විවාහ ක්‍රමවලදී අර ඉහතින් සඳහන් කරපු කුල සමකුල කියන අදහස ගොඩක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට උසස් කුල පහත් කුල යයි විවාහ සිද්ධ වීමක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මොකද එදා සමාජය ඇතුලේ පුතේ මහනුවර රාජධානියේ ඇතුලේ උසස් පහත් කියලා යම් ආකාරයකට කුල බෙදීමක් තිබුණා. ඒ අතුරේ ඒ අතරින් කුල අතර විවාහ සිද්ධ වෙනකොට සමකුල විවාහ සිද්ධ කරන්නට එකල මහනුවර ජනතාව එහෙම නැත්නම් මහනුවර රාජධානි යුගයේ ඉඳපු මිනිස්සු කටයුතු කරපු බව අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය කරගන්නට පුළුවන්. උඩරට සමාජය ගැන කතා කරද්දි පුතේ, කොහොමද ශ්‍රමය සපය ගත්තේ ගැනත් කතා කරන්නට ඕන. ශ්‍රමය ගැන කතා කරද්දි පුතේ, දා මිනිස්සු බොහොම සහජීවණයෙන් කටයුතු කරපු මිනිස්සු කොටසක් තමයි අපිට මහනුවර රාජධානිය තුලේ හම්බෙන්නේ. එය බොහොම කුෂිකාර්මික කටයුතු වලදී, ඒ වගේම වෙනත් කටයුතු වලදී බොහොම සහජීවණයෙන් කටයුතු කරලා තිනු. විශේෂයෙන්ම ශ්‍රමය සපයද්දී අත්තම් ක්‍රමය හරහා එම ශ්‍රමය සපයාගත් බව අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය කරගන්නට පුළුවන්. ඒ වගේම පවුලට සමාජය ඇතුලේ කේන්ද්‍රස්ථානයක් හිමි කරලා දීලා තිනෝ. සමාජයේ සෑම කටයුත්තකදීම පවුල වැදගත් කොට සැලකීම, ඒ වගේම භික්ෂූන් වහන්සේලාට ප්‍රමුඛස්ථානය ලබා දීම, සෑම කටයුත්තකදීම පාහේ භික්ෂූන් වහන්සේලා කැඳවල භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා සහිතව සියලු කටයුතු සිද්ධ කිරීම මහනුවර රාජධානී සමාජය ඇතුලේ අපිට දැකගන්නට පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, අද වගේ ගැටුම්කාරී තත්ත්වයන් එදා මහනුවර රාජධානී ඇතුලේ අපිට සුලභව දකින්නට ලැබෙන්නේ නැහැ. බොහොම විනයගරුක සමාජයක්, බුදු දහමෙන් පෝෂණය වෙච්ච බොහොම විනයගරුක සාධාරණ සමාජ ක්‍රමයක් අපිට මහනුවර රාජධානිය ඇතුලේ දැක ගන්නට පුළුවන්. ගැමි ජනතාවගේ ජීවනාලිය ගොඩක්ම මගේ ආදරණීය දරුවනේ ගමේ පන්සලත් එක්ක බැඳිලා තිබුණා. සියලු කටයුතු සිද්ධ කරද්දි ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ආදර්ශ සහිතව ඒ වැඩ කටයුතු කරන්නට ජනතාව කටයුතු කරපු බව අපිට හොඳින්ම වටහා ගන්නට පුළුවන්. මගේ ආදරණීය දරුවොත් එක්ක අපේ රුහුණු ගුරු ගෙදර වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක අද දවසේ මම සාකච්ඡා කළේ මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු සහ සමාජ සංවිධානය පිළිබඳව. යනුව මගේ ආදරණීය දරුවනේ, මේ පාඩම් කොටසේ නිමාවත් එක්ක ඔබට 10 ශ්‍රේණියේ 8 පාඩම වන මහනුවර රාජධානිය යන පාඩමත් මෙතකින් අවසන් වෙනවා. තවත් ඉදිරි පාඩමකදී රුණු ගුරුගෙදර අධ්‍යාපනික සත්කාරමය වැඩසටහන යටතේ ඔබත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට මා ඔබෙන් සමුගෙන යනවා. ඔබත් සමග මෙතෙක් වෙලා රැඳී සිටි මා අම්බලංගොඩ කලාපේ ගාපීද එස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසයේ විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග, ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.